ගරු විදුලි හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 30යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 19 වෙනි සංශෝධනය ගේන්න මූලික වෙච්ච අරමුණක් තිබුණා. ඇත්තටම ඊට කලින් 17 වෙනි සංශෝධනය ගෙනාවෙත් ඒ අරමුණ වෙනුවෙන්ම තමයි. එකක් එක පැත්තකින් මේ පත්ක්‍රීම් සියල්ල සිදු කරේ ජනාධිපතිවරයා ඔහුගේ අභිමතය පරිදි රජයේ ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් තෝර නම් කරා. ඒක වැරදි ක්‍රියාමාර්ගයක්. ඒ වගේම ඒකාධිපති බලතල සහිත පුද්ගලයෙකුට තමන්ගේ දේශපාලන උමනා වෙනුවෙන් ඒ පත්කිරීම කරන්න පුළුවන්. ඒ හරහා සමස්ත රාජ්‍ය සේවයත් සමස්ත මේ පද්ධතියත් කඩාවැටෙන්න මූලික හේතුවක් වුණා. ඒ නිසා එක අරමුණක් තිබුණා, විධායක ජනාධිපතිවරයා සතුව තිබිච්ච අත්නෝමතික බලය අඩු කිරීමේ උමනාවක් අරමුණක්. ඒ අරමුණ එක්ක තමයි එදා 17 වෙනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනු ලැබි. 19 වෙනි සංශෝධනය නැවත සම්මත කරෙත් ඒ අරමුණ වෙනුවෙන් තමයි. දෙවෙනි කාරණාව ගරු කතානායක නියෝජ කතානායකතුමනි, අපි කවුරුත් දන්නවා අපේ රටේ දේශපාලනය ඉතාම නරක තත්ත්වයකට පත් වෙලා තියෙන, දේශපාලන සංස්කෘතිය පිරිහිලා තියෙන. ඒ නිසා රාජ්‍ය සේවයේ පත්කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම් ඒ සියල්ල සිද්ධ වුණේ දේශපාලන උමනාව මත, දේශපාලන මැදිහත්වීම මත. ඔයිසි මහත්තයාගේ මේස උඩ ගිහිල්ලා ආසනයේ මන්ත්‍රීවරයා ඇමතිවරයා වාඩි වෙලා තමයි තීන්දුව තීරණ ගන්න. එහෙම තත්ත්වයක් අපේ රටේ තිබුණා. ඒ තත්ත්වය වෙනස් කිරීමේ උමනාවක් සමස්ත ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම තිබුණා. ඔයිසි මහත්තයා නීතිගරුකව සාමය රැකීමේ, නීති හා සාමය රැකීමේ අරමුණෙන් අපක්ෂපාතීව කටයුතු කරන පොලිස් නිලධාරියෙක් බවට පත් කිරීමේ උමනාව මේ රටේ සියලු ජනතාව තුළ තිබිච්ච අපේක්ෂාව. පොලිස් නිලධාරියෙක් විතරක් නෙමෙයි, රාජ්‍ය සේවයේ අමාත්‍යංශ ලේකම්වරු, රාජ්‍ය සේවයේ විවිධ නිලතල දරන නිලධාරීන් තමන්ගේ උමනා එපාකම් මත, දේශපාලන අධිකාරී උමනා එපාකම් මත යම් යම් අයව මාරු කරද්දි, යම් යම් අයව තනතුරු වලින් පහත හෙලද්දි, උසස් කරද්දි ඒ දේශපාලනේ පාවිච්චි කිරීම ඉතාම නිඳිත විදිහට ක්‍රියාත්මක වෙච්ච දෙයක්. ඒ නිසා හැමෝටම තිබුණා මේ තිබිච්ච කුණු වෙච්ච ගඳ ගහන මේ தත්ත්වය වෙනස් කරලා යම් කිසි හෝ මට්ටමකට මෙය පිළිගත හැකි தත්වයකට ගේ. ඒක මුළුමනින්ම වෙනස් වෙලා නැහැ. ප්‍රතිසංස්කරණයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිසංස්කරණය කිරීම ඒ අරමුණෙන් තමයි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සංකල්පයක් විදිහට මේ රටේ මතවාදයක් විදිහට සාකච්ඡාවට ලක් වුණේ. ඉතින් අපිට මතකයි එදා 2001 වර්ෂවලදී OPA ක විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ මේ යෝජනාව සාකච්ඡාවට ලක් වුණා. විවිධ දේශපාලන පක්ෂත් එක්ක එදා සාකච්ඡා කරා. ඔවුන් එදා යෝජනා කරා ස්වාධීන කොමිෂන් සභා හතරක් ජනතා විමුක්ති පෙරමුණේ අපිත් එක්ක අපි ඔවුන් සාකච්ඡා කරන වෙලාවේ අපි එකට එකතු කරා. නැ මීට අමතරව පුළුවන් නම් මාධ්‍ය පිළිබඳ ස්වාධීන මාධ්‍ය කොමිසමකුත් අපි ස්ථාපිත කරමු. අපි මේකට 100%ක්ම එකඟයි. ඒ විතරක් නෙමෙයි, මේ හොඳ අදහස ක්‍රියාවට නගන්න ප්‍රායෝගිකව මැදිහත් වෙන්නත් අපි සූදානම් කියලා. ඒ නිසා තමයි එක පැත්තකින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය මත හිටපු පක්ෂයක් විදිහට, අනිත් පැත්තෙන් මේ රටේ අපක්ෂපාතී රාජ්‍ය සේවයක්, අපක්ෂපාතී පොලිස් සේවයක්, අපක්ෂපාතී මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වීමක් බලාපොරොත්තු වෙච්ච ජනතාවගේ අපේක්ෂාව ඉෂ්ට කිරීම වස් එදා 2001 දේශපාලන වශයෙන් අපිට ලැබිච්ච බලය අපි පාවිච්චි කරේ. එදා බලේ හිටපු පොදුජන එක්සත් පෙරමුණට යෝජනා මාලාවක් ඉදිරිපත් කරා. ඒ යෝජනා මාලාවේ ප්‍රධානතම කොන්දේසියක් බවට පත් වුණා ස්වාධීන කොමිසම් සභා ස්ථාපිත කිරීම, 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වහාම පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කිරීම. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය සහ බොහෝ එදා හිටපු ආණ්ඩුවේ ඇමතිවරු 100%ක් මේකට කැමති වුණේ නැහැ. විශේෂයෙන්ම පොලිසිය ස්වාධීන කරොත් අපිට ඕන විදිහට වැඩක් කරගන්න බෑ. කොහොමද අපි ආණ්ඩුව ගෙනියන්නේ? එහෙම තමයි එදා කතා කරේ. එහෙම කතා කරපු අය නම්ගම් වශයෙන් මම දැන් කියන්න ඕනේ නැහැ. ඒ එහෙම අය ඒ தත්ත්වය වෙනස් කරන්න උන්ට සිද්ධ වුණා තමන්ගේ ආණ්ඩුව පවත්ව ගැනීමෙන්. අපි කිව්වා එහෙමනම් මේ 17 ගේන්නේ නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ, ආණ්ඩුවක වැටෙනවා. ඒතර පොදු පෙරමුණ ආණ්ඩුව කඩන් වැටෙන එක වළක්ව ගන්න එදා විත්තියටම හේතු වුණාට පස්සේ තමයි ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි ඉදිරිපත් කරපු දාහත්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එවකට පැවතිච්ච පොදු පෙරමුණ ආණ්ඩුව එකඟ වුණේ. කොහොම හරි කමක් නැහැ. අවසානයේ දවුන් එතනට එකඟ වුණා. ඒක මේ රටේ ජනතාව ලබපු ජයග්‍රහණය. ඒ නිසා අපිට හැකියාව ලැබුණා. එදා අපේ මන්ත්‍රීවරු 10 දෙනා ඒ 10 දෙනාගේ මැදිහත් වීමෙන් පොදු ජන පොදු පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් මේ පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනාගෙන් 224 දෙනෙක්ගේ එකඟතාවයේ මත 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්නේ. එදා විරුද්ධුනේ එක මන්ත්‍රීවරේ. අනිත් මන්ත්‍රීවරු 224 දෙනාම එකඟ වුණා. ඒ එකඟතාවයේ ඇති උනේ මේ රටේ ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපිත කරලා ජනාධිපතිවරයා සතු අසීමාන්තික බලය අඩු කිරීම සඳහා. ඒ තමයි 17 වෙනි සංශෝධනයේ ඉතිහාසයේ මම කෙටියෙන් මතක් කරේ. නමුත් අපිට මතකයි ඊට පස්සේ අසීමිත විදයට බලය ආවට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එතුමා තමන්ගේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ව පාවිච්චි කරලා 17 වෙනි සංශෝධනය අහෝසි කරා. ස්වාධීන කොමිෂන් සභාව සම්පූර්ණව අකර්මණ්‍ය කරා. ඒ අකර්මණ්‍ය කළ 18 වෙනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ 18 වෙනි සංශෝධනය ගේන වෙලාවේ අන්න මොහන් පීරිස් මහත්තයාවත් අතෙන්ට පත් කරගත්තා. මොකද එතන නීතිමය බාධාවක් කියනවා නම් ඒක නිරවුල් කරගන්න තමයි මොහන් පීරිස් මහත්තයාව එතෙන්ට පත් කරගත්තේ. අවසානයේ ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරුන්ව පාවිච්චි කරලා 18 සම්මත කළා. ස්වාධීන කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මම මතකයි එදා ඊට පස්සේ කාලෙදි මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරු මන්ත්‍රීවරු සමාව ගත්තා. ජාතියෙන් සමාවිල්ලව 18 වෙනි සංසදෙන්ට අපි අත ඉස්සුව එක වැරදි කියලා. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් ජාතිය ඉස්සිරියා කිව්වා මට අපිට වැරදුනා අපි මම සමා වෙන්න කියලා. එවැනි තත්ත්වයක් ඇති වුණේ ඇයි? ඒ අසීමාන්තික බලය පාවිච්චි කරලා විධායක බලය පාවිච්චි කරලා බලහත්කාරයෙන් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්වත් බලහත්කාරයෙන් යොදවගෙන 18 සම්මත කරගත්ත නිසා. ඉතින් ඊට පස්සේ 2015 අපේ රටේ දේශපාලන පරිවර්තනයක් ඇති වුණා. ඒ පරිවර්තනයේදී මුඛ්‍යතම ප්‍රධානතම පොරොන්දු වුණේ ජනාධිපතිවරයාගේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරා. මුළුමනින්ම අහෝසි කරා. එතුමා බලය ඉල්ලුවේ මට මේ දින 100ක බලය දෙන්න, දින 100 ඇතුළත මම මේක අහෝසි කරනවා කියලා. නමුත් අපි දැක්කා ඒක එහෙම සිද්ධු වුණේ නැහැ. ඊට පස්සේ තමයි මුළුමනින්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන එක වෙනුවට එහි තියෙන බලතල අඩු කරන නැවත ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපිත කරන 19 වෙනි සංශෝධනයට පල්ලම් බැස්සේ. 19 වෙනි සංශෝධනයේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා එතුමා. ඉතින් බොහොම හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා. ඒ ඉදිරිපත් කිරීම එතුමාගේ බලතල අඩු කිරීම සහ ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාව ක්‍රියාත්මක කළ මේ රටේ ස්වාධීන රාජ්‍ය සේවයක් සහ ස්වාධීන ආයතන පද්ධතියක් ඇති කිරීම. ඒකට අලුතෙන් එකතු වුණා තවත් අලුත් කොමිෂන් සභා කීපයකුත්. ඒකත් හොඳයි. ඒකත් එක්ක තමයි මේ 19 ක්‍රියාවට නැගෙන්න පටන් ගත්තේ. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 19 සංශෝධනය සම්මත වෙද්දී මේ පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 140 ගණන් ඇත්තටම බහුතරයක් ඡන්දෙ දුන්නා. ඒක ඒකේ තියෙන වගන්තියක්, වාක්‍යයක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් නැතුව හැමදේම කියවලා බලලා ඒක හොඳයි කියලා තමයි එහෙමනම් එතුමල්ලා අත විශ්සුනේ. ඉතින් ඒකෙත් තිබිච්ච සමහර දේවල් වෙනස් කරයි වෙලා හදිස්සියේ. මට මතකයි මන්ත්‍රීවරු පක්ෂ පැන්නම, එහා පැත්තට පැන්නම මන්ත්‍රී ධුරය අහෝසි කළ යුතුයි කියලා වගන්තියක් මේකේ තිබුණා. හැබැයි දිනේෂ් කුමාරවර්ධන මන්ත්‍රීතුමා අවසාන මොහොතේ මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනලා මේ වාක්‍යයට විරුද්ධ වුණා. එදා විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා විදිහට එහා පැත්තේ ඉඳලා ඒක පිළිඅරගෙන ඒ වාක්‍ය 19 අයින් කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඔළුව වෙනවා. ඉතින් ඒකේ ආදීනව දැන් අපි දකිනවා. අන්තිමට ඒක අනුමත කර ඒකට එකඟ වෙච්ච විජේදාස රාජපක්ෂ මහත්තයත් එහා පැත්තට පැන්නා. මේක තමයි සිද්ධ වෙච්ච දේ. ඒ නිසා 19 සංශෝධනයේ 100%ක් සම්පූර්ණ සරතෝබද්‍ර වශයෙන්ම නිවැරදි කියලා මම කියන්නේ නැහැ. අඩුපාඩු තියෙනවා. නමුත් මේ පාර්ලිමේන්තුවේ සංයුතියේ යථාර්ථයට අනුව අපි හිටපු තැනින් යම් කිසි මට්ටමකට හෝ වෙනස් වෙච්ච තැනක්, සාධනීය පැත්තක් අපි ඇති කරගත්ත රටක් විදිහට. ඉතින් ඒ 19 වෙනි සංශෝධනය අනුව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි විවස්ථා සභාව ස්ථාපිත වෙන්නේ. ව්‍යවස්ථා සභාවේ සංයුතිය ඇත්තටම කලින් යෝජනා වෙලා තිබුණේ සහ 17 වෙනි සංශෝධනය තිබුණේ 10 දෙනාගෙන් 7 දෙනෙක් ස්වාධීන විද්වතුන්ගෙන් සමන්විත විය යුතුයි කියලා. 3 දෙනෙක් දේශපාලන සම්බන්ධ 3 දෙනෙක් අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ කතානායකවරයා. ඉතුරු 7 දෙනාම ස්වාධීන විද්වතුන්ගෙන් සමන්විත විය යුතුයි. නමුත් ඒක වෙනස් කරෙත් කවුද? ඒක වෙනස් කරෙත් එදා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම. එතුමන් ලොකෝ ඒක එහෙම කරන්න බෑ. අර අපිට හොඳට මතකයි. ඒක නැති කරේ එතුමන්. අද මේ දේක දේශපාලනයට ලක් වෙලා මේ පත්කිරීම දේශපාලන හේතු මත සිද්ධ වෙනවා කියලා කියන කට්ටිය එදා මේ තිබිච්ච තත්ත්වය වෙනස් කරන්න දායක වෙච්ච කට්ටිය.
වමාරන් කනෝ දැන්.
දැන් ඒ වමාරලා දැන් ඒගොල්ලොම තමයි කන්නේ. අපි එක ගුණයකට. මේ තත්ත්වය අපි අපේක්ෂා කරේ නැහැ. අපිට ව්‍යවස්ථා ස්වභාවයේ සමාජිකත්වයක් ගන්න ඕන කමක් තිබුණේ නැහැ. නමුත් ඒ සංශෝධනය ගෙනල්ලා ඒ ස්වාධීනත්වය තීබියුතු ස්වාධීනත්වය නැති කරගත්තේ වෙන කවුරුවත් නෙමෙයි ඒ කණ්ඩායම තමයි. ඉතින් මම කියන්නේ අදත් අපි එකඟයි 100%ක් ව්‍යවස්ථා ස්වභාවයේ සංවිතිය වෙනස් කරන්න, මේක දේශපාලන මන්ත්‍රීවරුන්ගේ නියෝජනය අඩු කරන්න, මේ 10 දෙනාගෙන් 7 දෙනෙක් ස්වාධීන විද්‍යුතුන් බවට පත් කරන්න, තවත් ඉස්සරහට යනවා නම් 10 දෙනාම ස්වාධීන විද්‍යුතුන් බවට පත් කරන්න, ඒක තමයි හොඳම දේ. නමුත් දැන් තියෙන යථාර්ථය මේ 19 තියෙන தත්ති. දැන් මේ 19ට අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි පත්කිරීම සිද්ධ වීම පිළිබඳ මම ව්‍යවස්ථාදායක ව්‍යවස්ථා සභාවේ සමාජිකෙක් විදිහට අවුරුදු 3ක් හිටපු නිසා මට වගකීමක් තියෙනවා මේ පිළිබඳව පැහැදිලි කරන්න. මොකද මේ සියලු චෝදනා ගරු කතානායකතුමාට විතරක් එල්ල කරන එක සම්පූර්ණ වැරදි. ඒක සම්පූර්ණ මම හෙලා දකින්න. ගරු කතානායකතුමා කිසි වෙලාවකදී මේ පත්කිරීම පිළිබඳව තමන්ගේ පෞද්ගලික බලපෑම හෝ මැදිහත් වීම කරේ නැහැ. මම වගකීමෙන් කියනවා. එතුමාගේ සමහර අදහස් එක්ක අපි හැප්පිලා තිනවා, විවාද කරලා තිනවා, වාද විවාද කරලා තිනවා, එකඟ වෙලා නැතුව තිනවා. ඒක දන්නවා ලේකම් මණ්ඩලයේ නිලධාරි මහත්තුරු, ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ඉන්නවා, එතුමා ඒ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ ඉදිරිපිටදී සමහර අදහස් වලට අපි වාද විවාද කරලා තිනවා. හැබැයි ගතානායකතුමා තමන්ගේ සභාපතිතුමාගේ පාවිච්චි කරලා මේ පත්කිරීම පිළිබඳව කිසිදු මැදිහත් වීමක් කරලා නැහැ. තව ඉතා වැදගත් වගකීමෙන් මම කියනවා. ඒ විතරක් නෙමෙයි මම දැක්ක SP දිසානායක මන්ත්‍රීවරයා කියලා තියෙනවා විනිශ්චයකාරවරුන්ට උසස් වීම ගන්න ඕනි නම් රැට රැට කතානායකතුමාගේ ගෙදරට ගියා නම් හරි කිය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක බරපතල ලෙස උසාවියට අපහාස කිරීම. එහෙමනම් SP දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට අනුව දැන් ඉහළ අධිකරණවල ශ්‍රේෂ්ඨාධිකරණයේ මහා අභියාචනාධිකරණයේ මහා අධිකරණවල ඉන්න සමහර ඒ විනිශ්චයකාරවරුන් SP දිසානායකගේ කියමනට අනුව රැට කතානායකතුමාගේ ගෙදර ගිය කට්ටිය. එතකොට රංජන් රාමනායක මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශයයි මේ ප්‍රකාශය අතර මොකද්ද වෙනස? රංජන් රාමනායක මන්ත්‍රීවරයා උසාවියට අපහාස කරා කියලා කියනවනම් එහෙමනම් SP දිසානායක මන්ත්‍රීවරයාත් මේ කරලා තියෙන උසාවියට අපහාස කිරීම. එනිසා පළවෙනි වතාවේ දඬුවම් ලැබලා තියෙන අවුරුදු දෙකක් ඉරේ ගිහින් දෙවෙනි වතාවෙත් යන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඒක උසාවියට අපහාස කිරීමක්. ඒ පිළිබඳ වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මොකද ඒක දැනට වගකීම් දරන ඇත්තටම මේ සුදුසුකම් තියෙන ශ්‍රේෂ්ඨයේ පිළිබඳ පරිණතකමක් නිපුණතාවයක් ඒ වගේම විෂය පිළිබඳ අධ්‍යක්ීමක් තියෙන විශ්වකාරවරුන්ට කරපු අගහුරයක් අපකීර්තියක් සහ සමස්ත උසාවි පද්ධතිය කරේම දක්වපු ඒ අපහාස කිරීම. එවැනි තත්ත්වයක් ඉතිහාසයේ තිබුණා. අපිට මතකයි ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාම කිව්වා මොහාන් පීරිස් මහත්තයා අග්‍රවිශකාර ධූරයෙන් නිවත් වුණාට පස්සේ ජනාධිපතිතුමාගේ ගෙදරට ආව රෑ බිරිඳත් එක්ක කියලා. තමන්ගේ නෝනත් එක්ක ආව මාව හම්බෙන්නේ. ඇවිල්ලා මොහාන් පීරිස් මගෙන් මට කිව්වා මොකද්ද කිව්වේ? මාව නැවත පත් කරන්න, මාව දිගටම තියාගන්න, ඔබතුමන්ලට ඕන විදිහට මන් අඩු තීන්දුව දෙන්න. එහෙම කිව්වේ කවුද? මොහාන් පීරිස්. එහෙම කිව්වා කියලා රටට කිව්වේ කවුද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. ඔබ බොරුද? මේවා තමයි ඇත්ත. තිත් ඇත්ත. ඒ ඉතිහාසය අපිට හොඳට මතකයි. රැට රැට ඒ ජනාධිපති ගෙවල් වලට ගිහිල්ලා තනතුරු ගත්ත ඉතිහාසයක් තිබුණා. ඉතිහාසයේ මොහන් පීරිස් මුළු රටටම ඔප්පු කරා. ඒක වෙනස් කරන්න ඕනිකම තියෙනවා. ඒක වෙනස් කරන්න තමයි ව්‍යවස්ථාදායක ව්‍යවස්ථා සභාව යම් පමණකට මැදිහත් උනේ. 100%ක් සම්පූර්ණ වෙනස් වෙලා නැහැ තමයි. මොකද සමහර විශ්වකාරවරුන් පත් කරලා ඉන්නවා දැන් වෙනස් කරන්න බෑ. ඒක ඇත්ත තත්ත්වේ. වැරදි විදිහට පත් කරපු අය ඉන්නවා. ඒ තනතුරට සුදුසු නැති අය ඉන්නවා. ජේෂ්ඨතාවයේ නෙමෙයි මොකක්වත් සලකලා නැතුව පත් කරපු අය ඉන්නවා. හැබැයි දැන් වෙනස් කරන්න බෑ. ඒකට යම් කාලයක් යනවා. ඒ තත්ත්වේ වෙනස් කිරීමේ ඌමනාවක් තිබුණා. ඒ අනුව තමයි ව්‍යවස්ථා සභාවේ සම්පූර්ණ පත්කිරීම සිද්ධ වුණේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පත්කිරීම වලදී විශේෂයෙන් විනිශ්චයකාරවරු පත්කිරීමේදී ඒ විධිමත් ක්‍රියාපටිපාටියක් එහෙම නැත්නම් නිර්ණායක ඉදිරිපත් කළා තියෙනවා. අපි ඉතා පැහැදිලිව පිළිගත්තා මීට කලින් 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වෙච්ච වෙලාවේ එදා තිබිච්ච ව්‍යවස්ථා සභාව අනුමත කරපු ඒ නිර්ණායකම ඒව එහෙම්මම පාවිච්චි කරමු කියලා. ඒ නිසා තමයි මේ වර්තාව ඉතා පැහැදිලිව තියෙන්නේ. අලුතෙන් නිර්ණායක හදන්න ඕනේ නැහැ. හදපු නිර්ණායක හොඳයි. ඒ නිර්ණායකම අපි සම්මත කරමු වැඩිමනත් යහපත සඳහා මේ නිර්ණායක පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට දැන ගැනීම සඳහා ඉදිරිපත් කරමු. මේ පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙකුටම මේ නිර්ණායක පිළිබඳව ලිඛිතව 2016 දෙසැම්බර් මාසයේ දැනුම් දීලා තියෙනවා. යෝජනා අදහස් එවන්න කියලා කිව්වා. නමුත් එව්වේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ නිර්ණායකවල කිසිම වැරද්දක් නැහැ. ඒක අලුතෙන් ගැසට් කරන්න ඕනේ නැහැ. ඒක ඊට කලින් තිබිච්ච ව්‍යවස්ථා සභාව පිළිගත්ත දේවල්. ඒ නිසා තමයි අලුතෙන් ගැසට් කරේ නැත්තේ. ඒ නිර්ණායක අනුව තමයි මේ සියලු පත්කිරීම් සිද්ධ කළේ. එතෙන්දි මම කියන්න කැමති ඒ ව්‍යවස්ථා සභාවේ මාස තුනෙන් තුනට වාර්තාපි ඉදිරිපත් කරලා තිනවා. ඒ වාර්තාපි පිළිබඳ අපි සාකච්ඡා කරලා තිනවා. ඒ විතරක් නෙමෙයි. අනිකුත් ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරද්දී ඒ පුද්ගලයන්ව තෝරා ගැනීමේදී විධිමත් ලකුණු දීමේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කරා. ජේෂ්ඨතාවය විතරක් සැලකුවේ නැහැ. ජේෂ්ඨතාවය විතරක් සැලකනෝ නම් මේ ව්‍යවස්ථා සභාව උනිට නැ ජනාධිපති උනිට නැ. ඒත් උසාවියේ ඊළට යන කෙනාව ඔටෝ ඊළඟටපත් වෙනවා. එයා නඩු වාර්තා ලිව්වද? එයා තමන්ගේ ගෙදර මෙහෙකාරියව බලහත්කාරයෙන් දූෂණය කරාද? එයා වඩු නඩු වාර්තා ජීවිතේට ලියලා නැද්ද? නඩු තීන්දුව කීයක් දුන්නද නැද්ද? එයාගේ පෞද්ගලික චරිතයේ උපරිමාහදිකරණයකට සුදුසුද නැද්ද? ඒ කිසිවක් සලකන්න ඕනේ නැහැ. ඔටෝ උසස් වෙනවා ඊළඟටපත් වෙනවා. එතකොට නඩුකාරවරු වැඩ කරන්නේත් නැහැ. ඇයි? තමන් දන්නවා සීනියොරිටි කනෝ තමන්ට ඊළඟ තනතුර ලැබෙනවා කියලා. ඒ ක්‍රමේ වැරදි. නිසා ජේෂ්ඨතාවයේ මත පමණක් උසස් වීම දෙනව නම් ඒක වැඩක් නැහැ. ඒක වෙනස් කළ යුතු තිබිච්ච නිසා තමයි මේ නිර්ණායක ඉදිරිපත් කරලා ජේෂ්ඨතාවයත් සලකන එක නිර්ණායකයක්. ඊට අමතරව ඒ නඩුකාරවරයා කොයිතරම් දුරට යහපත් කල්ක්‍රියාවක් තියනවද? ඒ නඩුකාරවරයා හෝ වරිය නඩු තීන්දුව කොච්චර ලියලා තියනවද? නඩු තීන්දුව ලියලා නැද්ද? මග ඇරලා තියනවද? එහෙම නැත්නම් තමන්ගේ ඒ ධූරයට ගැලපෙන ආකාරයට ඒ විෂයට අනුව කටයුතු කළා තියනවද නැද්ද? සියල්ල පරීක්ෂණයට භාජනය කළ යුතුයි. එතකොට තමයි ඇගීමට ලක් වෙන්නේ. ගරු නියෝජක කතානායකතුමනි, ඉස්සර අධිකරණයේම තිබුණා එහෙම ක්‍රමයක්. පහළ උසාවි මහේස්ත්‍රාත් උස අධිකරණයේ නඩු අහනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක් ගිහිල්ලා එතන වාඩි වෙලා බලන් ඉන්නවා. පහළ උසාවියේ නඩුකාරවරයා ඒ නඩු අහන විදිය. එතන අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් නඩු ඉවරනාට පස්සේ කාමරයට ගෙන්නලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයා ඔහුට උපදෙස් දෙනවා. උගන්වනවා. ඔතන වැරද්දුව ඔයා. හරියට ඇහුවේ නැහැ කියලා. එහෙම ක්‍රමයක් ඉස්සර තිබුණා. අහලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ හිට ඉන්න නීතිඥ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ. ඔවුන්ම කියනවා ඔවුන් එහෙම ගිහිල්ලා සහභාගී වෙලා කටයුතු කරා කියලා. අද එහෙම ක්‍රමයක් නැහැ. ඒ නිසා අඩුම ගානේ මෙවැනි පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ අනුව තමයි මේ දේවල් සිද්ධ වුණේ. ඒ ස්වාධීන කොමිෂන් සභාවලට පත් කරන සියලු දෙනාටම ඒ නිර්ණායක සහ ලකුණු දීමේ ක්‍රමවේදයක් අනුගමනය කළා තමයි මේ පත් කිරීම සියල්ල සිද්ධ කරේ. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නීතිපතිවරයා පත් කිරීම පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරා. ඉතින් නීතිපතිවරයා සම්බන්ධයෙන් නම් තුනක් එව්වා ජනාධිපතිතුමා. ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට තමයි ඒ බලය තියෙන්නේ. ජයන්ත ජයසූරියගේ නමත්, ඒ වගේම සුවදගම්ලත්ගේ නමත්, කපිල වෛද්‍යරත්නගේ නමත්. එතෙන්දී ව්‍යවස්ථා සභාව ඉතා පැහැදිලි කිව්වා නම් තුනක් නෙමෙයි නමක් එවන්න කියලා. ඒ අනුව තමයි ජනාධිපතිවරයා ජයන්ත ජයසූරිය මහත්තයාගේ නම එව්වේ. එතෙන්දී මම පැහැදිලිව කියනවා සුවදගම්ලත් ඇයි සුදුසු නැත්තේ? සුවදගම්ලත්ට වඩා ජයන්ත ජයසූරිය ජ්‍යෙෂ්ඨ වුණා. සුවදගම්ලත් මහත්තයා අවුරුදු 8ක් සිටියේ අමාත්‍යාංශ ලේකම් දුර නීතිවේද දෙපාර්තමේන්තුවේ නෙමෙයි. එතුමා සොලිසිටර් ජෙනරල් වුණාට අතිරේක සොලිසිටර් ජෙනරල් නීතිවේද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයට පත් වුණා. ඇයි? අවුරුදු 8ක් එතනින් පිට හිටියේ. පරිපාලන කටයුතු වල හිටියේ. අමාත්‍යාංශයේ සේවකයන්ගේ පරිපාලන වැඩ කාර්යාල අතුගානවද නැද්ද මාරු වී මේවා තමයි බැලුවේ. මොන ඒ කාලය තුල කොහෙද උසාවි වල ගියේ? මොන අපරාධ නඩුවද ඇහුවේ? මොන මූලික අයිතිවාසිකම් නඩුවද ඇහුවේ? මොන සිවිල් නඩුවද ඇහුවේ? එහෙම තිබුණ නෑ. නිසා ඉතා පැහැදිලි සුවදගම්ලත්ට වඩා ජයන්ත ජයසූරිය මහත්මයා සුදුසුයි. ඒක තේරුම් ගත්ත නිසා තමයි ජනාධිපතිවරයා ජයන්ත ජයසූරිය මහත්මයාගේ නම එවලා තිබුණේ. ඒ ගැන අපි කිසි ප්‍රශ්නයක් නෑ. ඒ නම අනුමත කරා. හැබැයි කවුරු හරි කියනවා නම් සුවදගම්ලත්ව පත් කරන්න ඕනි කියලා, ඒ වගකීම තිබුණේ ජනාධිපතිට. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජ්‍යෙෂ්ඨත්වය සලකන්න ඕනි කියලා එහෙම සලකුවා නම් ඒක මගහැරියා නම් ඒක නොසලකා හිටියා නම් එහෙනම් ඒ වැරද්ද කළා තියෙන එතුමනි. එතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්නේ මොකද්ද? දැන් මොකද්ද කතා කරන්නේ? ජේෂ්ඨ සභාවේ සලකන්නේ නැහැ කියන්නේ. කවුද නොසලකුවේ? ඒක වැරද්දක් කරා නම් වැරද්දක් කියලා කියනවා නම් ඒ වැරද්ද කර ඉවස්ථා සභාව නෙමෙයි ජනාධිපතිවරයා. මම බොහොම නිර්භීතව කියනවා. මොකද ඒ වැරද්ද කරලා දැන් වෙන පැත්තකට අද්දික් කරන්න හදනවා නම් ඒක වැරදි. ඒක අපි කෙලින් කියන්න ඕනේ.
සුදනෙන් හදනවා.
මෙතෙන්දී ඉතා පැහැදිලිව ඒ පත් කිරීම සිද්ධ වුණේ නීත්‍යානුකූලව සහ ඒ ජනාධිපතිවරයා එවපු නිර්දේශවලට අනුව. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දැක්ක විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාත් මේ සුවදගම්ලත් පත් කර නොකරපේ ගැන කතා කරලා තිබුණා. ඉතින් අපිට මතකයි. එදා අවන්ගාඩ් සිද්ධිය කියන එක කුප්‍රකට අවන්ගාඩ් හොරකම. ඒ අවියවුද ජාත්‍යන්තර අවියවුද ජහමාරම. ඒකට මේ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරු තුන්දෙනෙක්ගේ නම් කියවුණා. තිලක් මහරපණ ඇමතිවරයාට එදා ඇමතිවරු ඉල්ලාස්සන සිද්ධ වුණා. ඇයි? අවන්ගාඩ් නඩු වෙනින් පෙනී සිටීමේ නිසා පක්ෂග්‍රාහී වීම. පොලිසිය බාර ඇමතිවරයා. එතකොට ඔහු ඒ නඩුවට කතා කරපු එකත් එක්ක පක්ෂග්‍රාහී වුණා. එතුමාට ඉල්ලාස්සන වුණා. තව ඇමතිවරයෙක් දකුණු පළාතේ සද්ද නැතුව මීය වගේ හිටියෝ. කතා බහ නැහැ. රොරපූස වගේ ඉන්නෝ. ඒක අපි කවුරුත් දන්නේ. තව ඇමති කෙනෙක් නාගත්තා. ඒ නාගත්තේ තමන්ගේ ධූරය පාවිච්චි කරන්න ගිහිල්ලා. එදා සුවද ගම්ලත් අගමැතිවරයාත් ඉස්සරහා පිටදී තවත් නිලධාර රජයේ නිලධාරීන් ඉදිරි පිටදී බොහොම පැහැදිලිව කිව්වා මොකද්ද? ඒ අවන්ගාඩ් සිද්ධියේදී අවන්ගාඩ් චෝදනාවට අදාළව ඒ නියෝග දීපු ඒ අවන්ගාඩ් එකට අනුමැතිය දීපු එවකට ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ඒකේ චූදිතය බවට පත් නොකරයි කියලා ඇහුවම සුවද ගම්ලත් මහත්තයා මොකද්ද කිව්වේ? විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා කිව්වා එපා කියලා. මේවා අපිට හොඳට මතකයි. එතකොට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා එදා අධිකරණ ඇමතිවරයා හිටියට සෝදගම්ලත්ට කිව්වනම් එහෙම එපා කියලා. සෝදගම්ලත්ට බිත්තියට හේතු කළ ප්‍රශ්න කරනකොට එතුමාට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට එතුමගේ කටින් පිට වුණා ඇමතිතුමා කිව්වේ මට එහෙම කරන්න කියලා. ඉතින් එහෙවැනි කට්ටිය මේ කතා කරන්නේ හොඳයි කියලා. ඒ නිසා ඒ සුදුහුණු ගැල්ල ගෑවිල්ල අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි කරු නියෝජ්‍ය කතානායකතුමනි,
ඇවිල්ලත් නැද
අද පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කතා කරනවා. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් නම් තුනක් ඇව්වා. ඒ නම් තුන පිළිබඳව ව්‍යස්ථා සභාවේ වාද විවාද ඇති වුණා. අවසානයේදී පළවෙනි වතාවට ව්‍යස්ථා සභාවේ රහස් ඡන්දයක් පවත්වන්න සිද්ධ වුණා. එදා ඝනපූර්ණයේ හිටිය හයයි, එදා ඇවිල්ලා හිටිය හය දෙනයි. ඝනපූර්ණයට ඇත්තටම හයක් ඕනේ නැහැ. ඉතින් ඝනපූර්ණයට වඩාත් හිටියා. ඉතින් හය දෙනාගේ ඡන්ද විමසීමේ තමයි පූජිත ජයසුන්දර මහත්මයා පොලිස්පති වුණේ. එතෙන්දී ජේෂ්ඨතාවය ඒ වගේම ඒ ධූරයේ විවිධ භාවිතාවන් පිළිබඳ සාකච්ඡාවට ලක් වුණා. ඒ තුන්දෙනාම ගෙනල්ලා සාකච්ඡා කරලා අවසානයේ ඡන්ද විමසීම තෝරපත් කරගෙන. ඒ ගැන මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද රහසිගත ඡන්දයක් තිබුණා. ඡන්දේ දීපු අය නොදීපු අය කවුද කියලා තාම දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් රටේ ජනතාවට. එවැනි ක්‍රමවේදයක් අනුගමනය කළා තමයි පූජිත ජයසුන්දර මහත්තයව පත් කරේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්ථාවර නියෝග 83-1-2 යටතේ තියෙනවා මේ විනිශ්චයකාරවරුන්ගේ නම් ගම් පෞද්ගලික දේවල් කතා කරන්න බෑ කියලා ඉතා පැහැදිලිව. නමුත් දැන් මේ විනිශ්චයකාරවරුන්ගේ නම් කියවලා ඉවරයි. අකමැත්තෙන් වුණත් සමහර නම් කියන්න වෙනවා. නමුත් අද පැහැදිලි ස්ථාවර නියෝගවල තියෙනවා 83-1-2 පෞද්ගලිකත්වයේ කතා කරන්න බෑ කියලා විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා අධිකරණ. මොකද එහෙම කතා කරන්න යනකොට වළක්වන්න බැරි විදිහට නියෝජ්‍ය කතානායකතුමනි ඔවුන්ව යම් ගොඩකට වැටෙනවා. දැන් දීපාලි විජේසුන්දර මහත්මිය වෙනුවෙන් එතුමිය පත් කරන්න කියලා එතුමිය වෙනුවෙන් කතා කරනකොට එතුමිය යම් කිසි ආකාරයකට අවක්ෂපාතව ඉන්න හැදුවත් ඉන්න බෑ. ඇයි? ඇය වෙනුවෙන් පෙනී ඉන්න කණ්ඩායමක් ඉන්නවා. අද ඇය වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන පක්ෂයක් ඉන්නවා. ඇය වෙනුවෙන් පෙත්සමක් අස්සම් කරන නීතිඥවරු කණ්ඩායමක් ඉන්නවා දැන් උසාවි. එතකොට ඒ නීතිඥවරු ඒ පෙත්සම අස්සම් කළ බාර දීලා ඊට පස්සේ නඩු අහන්න යන්නේ එතුමියගේ ඉස්සරහට අභියාචන අධිකරණයට. එතකොට කොහොමද අපි සහතිකයක් දෙන්නේ පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ කියලා? දැන් මේ පක්ෂග්‍රාහී නැති කට්ටියත් පක්ෂග්‍රාහී කරවන වළක්වන්න බෑ දැන් ඒක. ඒ නිසා නම් කියවීමත් එක්ක ඒ ප්‍රශ්නේ මතුවෙනවා. ඒ නිසා ඇත්තම ගත්තොත් අපි මේකෙදි මේ පත්කිරීම පිළිබඳ නම් ගම් සහ ඒ පුද්ගලයන්ගේ අඩුපාඩු ගැන කතා කරන්න ගියාම ඒ ධූරේ ඉන්න තත්වයක් යටතේ මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා. නමුත් කතානායකතුමනි, විනෝජ කතානායකතුමනි කියවෙච්ච නිසා කතා නොකරත් බෑ. එතින් ඉඳන් තම පැහැදිලිව කියන්න ඕනේ අගවිනිසුරු ධූරේ පත් කිරීම. ඒ අගවිනිසුරු පත් කරේ කොහොමද? එදා සිරාණි බණ්ඩාරනායක මහත්මියව පුටුවෙන් එළියට දැම්මේ කොහොමද? කවුද නඩුව හැව්වේ? නීතිය ගැන දන්න කට්ටිය. මේ පාර්ලිමේන්තුවේ අර තේරීම්කාරක සභාව දාලා ඒ තේරීම්කාරක සභාවට අගවිනිසුරුතුමිය ආවම එතුමියට ජීවිතේට එතුමියට අහන්න ලැබෙච්ච නැති කුණුහරුප වචන වලින් කතා කරලා නඩුව හැව්වේ කවුද? නීතිය දන්න අයද? ඒලෙල්ලොත් පාස් අයද? නෑ. නීතිය ගැන අබමල් රේණුවක්වත් දන්න අයද? නෑ. මහලොකුට නීති කතා කරන අය. අන්තිමට මොකද්ද කරේ? දිවි නැගුම පනත ආණ්ඩුවට පක්ෂග්‍රාහී විදිහට ඕනි විදිහට අනුමත කරේ නැහැ කියලා එතුමිය ඒ ධූරයෙන් ඉවත් කළා. දැම්ම දවසෙන් එතුමිය එළියට දැම්ම. එහෙම දාලා තමයි මොහාන් පීරිස් කියන පුද්ගලයාව තනතුරට ගෙනා. මොහාන් පීරිස් නීතිපති කරේ කොහොමද? ජේසුතාවේ අනුවද? සීනියොරිටි ලයිස්ට් කොහෙද හිටියේ? අද කතා කරන මහත්තුරුන්ගෙන් අපි අහනවා මොහාන් පීරිස් කොහෙද හිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේසුතාවේ අනුව? නෑ, එතුමා ගෙනාවේ පිටින්. එතුමාගේ පිටින් ගෙනලා පත් කරේ. එතුමා බෞද්ධද? දැන් කියනවනේ බෞද්ධ, දැන් බෞද්ධ නැති කතෝලිකයෝ පත් කරනවා කියලා. මොහාන් පීරිස් කතෝලික. කවුද පත් කරේ? මහින්ද රාජපක්ෂම. එතකොට හොඳයිද? දැන්ද වැරදි? මේම හරියට තේරුම් ගන්න. එදා මොහාන් පීරිස් පත් කරේ පිටින්. මොහාන් පීරිස් පිටින් පත් කරා විතරක් නෙමෙයි, ඊට පස්සේ සිරාණ්ඩ බණ්ඩාරනායක මහත්මිය වයින් කරලා අගවිනිසුරු ධූරයටත් පත් කරා. බැංකුවේ සභාපති, ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට බැංකුවේ සභාපති කෙනෙක් අගවිනිසුරු ධූරයට පත් කරා. ඒ පත් කළා කරපු දේවල්, කියපු දේවල් විනිශ්චයකාරවරුන්ට දුරකථන වලින් කතා කළා, නඩු තීන්දුව ගන්න ද හදපුවා. ඒව විනිශ්චයකාරවරු දන්නවා. ඒ නිසා ඒ නරක කැත ඉතිහාසයේ නැවත මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න තමයි මේ කටයුතු කරේ. එතෙන්දී ඊළඟ පත් වෙන අගවිනිසුරුවරයා පත් කිරීමේදී ප්‍රියසත් දෙප් මහත්මයාගේ නමයි, කේටි චිත්තසිරි මහත්මයාගේ නමයි දෙකම එව්වා. කවුද ඒ ජනාධිපතිතුමා? ජ්‍යෙෂ්ඨතාවයේ අනුව එවනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතමයා ප්‍රියසත් දෙප් චිත්තසිරි මහත්මයාගේ නමත් එව්වා. එතුමා හිටියේ 4-6 වෙනියට. එතුමා ඊටම ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ 15 උසාවියේ ඉඳලා ඉහළට උසස් වීම ලැබපු හොඳ කෙනෙක්. එතුමා සුදුසු නෑ කියලා මම පොඩ්ඩක්වත් කියන්නේ. හැබැයි ඒ නම් දෙක එවද්දී ජනාධිපතිතුමාට හිතන්න තිබුණා මොකද්ද? ජ්‍යෙෂ්ඨතාවය අනුව මම යවන්න ඕනේ මේක. එහෙම දෙයක් කරේ නැහැ. එනිසා ඒ වැරද්ද කරේ කවුද? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. වර්තමාන අගවිනිසුරු නලින් පෙරේර මහත්මයා. එතුමා ඉදියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළම නෙමෙයි ජ්‍යෙෂ්ඨතාවය. 4 වෙනියට. එතුමාගේ නම ඉතා පැහැදිලි වේ ජනාධිපතිතුමා. ජ්‍යෙෂ්ඨතාවයේ අනුව එවනවන ඊව වනසුන්දර මහත්මයාගේ නම එවන්න තිබ්බා. ඊව වනසුන්දර මහත්මයාගේ නම එව්වේ නැහැ නේ ජනාධිපති. සමහර නොදන්න මන්ත්‍රීවරු මෙතන කතා කරා එව්ව මෙතනින් ප්‍රතික්ෂේප කරා කියලා. මෙලෝදයක් දන්නේ නැතු. එව්වේ නැහැ. දෙව්වේ නැතිනම් කොහොමද පත් කරන්නේ? වැස්සා සභාවට බෑ පත් නම් කරන්නේ. ඒ නිසා මේක තමයි සිද්ධ වෙච්ච දේ. එතෙන්දී නලින් පෙරේර මහත්මයාට වඩා ජ්‍යෙෂ්ඨතාවයෙන් වැඩි හිටියේ ඊව වනසුන්දර, බෝනේකළු විහාරේ ආබ්‍රු මහත්මයා. නමුත් ඒ ජ්‍යෙෂ්ඨතාවේ නොසලකා තමයි උවේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නලින් පෙරේර මහත්මයා මේ අගවිනිසුරු ධූරයට ඉතාම සුදුසුයි. ජනාධිපතිවරයාගේ තීරීම ඉතාම නිවැරදි. ඒ පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි ඒ වැඩේ කරේ ජනාධිපතිතුමා කියන එක කියන්න කැමති. ඊළඟට ගරු නියෝජක කතානායකතුමනි විනිසුරුවරයන් පත් කිරීම පිළිබඳව කතා කරනවා. ඒකෙදි තම පැහැදිලිව අගවිනිසුරුකාරවරයාගේ මතය අවශ්‍යයි ව්‍යස්ථාවට අනුව. ඒ මතයට අනුව තමයි මේ බොහෝ අය ප්‍රතික්ෂේප වුණේ. දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රතික්ෂේප වුණේ අගවිනිසුරුවරයාගේ අනුමැතිය නැහැ. එතුමා කිව්වා මට රෙකමන්ඩ් කරන්න බැහැ කියලා. මේක සිද්ධ වුණේ ඔක්තෝබර් 25 වෙනිදා මේ අර්බුදේ පටන් ගත්තේ. ඒක තමයි මේ දිග්ගැසමින් යන්නේ. හෙයන්තුඩුව සහ කුසලා සරෝජනී මහත්මියලා දෙන්න, ඒ දෙන්නම පත් කිරීමට සුදුසු තත්ත්වයේ හිටියේ නැහැ. ඇපිල් කෝට් එකේ වේකන්සි තිබුණේ නැහැ. මහාධිකරණයේ විශේෂකාරවරු දෙන්නෙක්ව ඇපිල් කෝට් එකට පත් කරන්න එතන පුරප්පාඩු තියෙනවා. පුරප්පාඩු නැතුව කොහොමද පත් කරන්නේ? වැස්තා සභාව කිව්වා. ඉතින් එතුමා ඒ දෙන්නට විශ්‍රාම යන්න සිද්ධ වුණා. ඒ නිසා එතෙන්දී ඉතා පැහැදිලිව ක්‍රමවේදයට අනුව පත් කිරීම සිද්ධ වුණේ. මෙතෙන්දී මම ඉතා පැහැදිලිව කියනවා ගමන් පිළ මන්ත්‍රීතුමා කිව්වා මේ විනිශ්චයකාරවරු පත් කිරීම පිළිබඳව වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඒකට උසාවියන්න ජනාධිපති නීතිච්චෙක්ව හම්බෙන්න ගියා කියලා. මම එතුමාට ඉතා පැහැදිලිව කියනවා දානමිනි සංශෝධනය කියවන්න. එහි තා පැහැදිලිව තියෙනවා 41 අයිව ගන්තියේ මේ ව්‍යවස්ථා සභාවට එරෙහිව නඩු දාන්න බෑ. ව්‍යවස්ථා සභාවේ පත්කිරීම් වලට රෙකමෙන්ඩේෂන් වලට එරෙහිව උසාවියන්න බෑ. මේක ව්‍යවස්ථාවේ තියෙනවා. නීතිය දන්නේ නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 41 අයි කියවන්න ජනාධිපති නීතිච්චවරයා මම හිතන්නේ ඒ ගිය කණ්ඩායමට කියන්න ඇති. මෙතුමා දන්නේ නැති වුණාට. ඒකත් මතක් කරනවා. ඒ වගේම මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ. විගණකාධිපතිවරයා පත්කිරීමේදී ජේෂ්ඨතාවයේ නෙමෙයි සැලකුවේ. පිටින් සම්පූර්ණ පිටින් ගෙනාවේ. ඒක නිසා තමයි විගණකාධිපතිවරයා මහ බැංකුව බැඳුම් කර වංචාවට එරෙහිව ඉතාම වැදගත් වාර්තාවක් දුන්නේ. ඒ වාර්තාව දුන්නේ ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩුවේ ඇමතිවරු ගොඩක් ඇමතිවරු විගණකාධිපතිවරයාට එරෙහිව අවි අමෝරා ගත්තා. විගණකාධිපතිවරයා ධූරෙන් ඉවත් කරන්න ඕනේ කියලා සමහර අය කිව්වා. නමුත් අපි ව්‍යවස්ථා සභාවේ මැදිහත් වීමෙන් එවැනි ධූරයකට එවැනි පුද්ගලයෙක් පත්වීම නිසා තමයි මේ රටේ ජනතාවට මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය නිදහස ලැබුණේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ව්‍යවස්ථා සභාවේ ක්‍රියාවලිය කවුරු මේකට පත් වුණත් මේ ක්‍රමවේදය මේ ව්‍යවස්ථා සභාව කියන යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුයි. මෙහි තවත් අඩුපාඩු වෙනස් කරලා මේ ශක්තිමත් කරන්න ගෙනියනවා මිසක් මේක ආපස්සට හරවන්න එහෙම නැත්නම් මේක විනාශ කර දාන්න ඉඩ දෙන්න බෑ. මේ රටේ අපක්ෂපාතී රාජ්‍ය සේවයක් සහ ඇත්තම ගත්තොත් මේ රටේ දේශපාලනීකරණයෙන් මේ ආයතන සහ පුද්ගලයන්ව මුදවා ගැනීම සඳහා මේ ආයතනය තවත් ශක්තිමත් කළ යුතුයි කියන එක නැවත අවධාරණය කරමින් මා අනතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඉරාන් වික්‍රමරත්න මාත්‍යතුමා. ඔබතුමාගේ විනාඩි 15යි.
ස්තුතියි. ව්‍යවස්ථා සභාව යනු මේ රටේ රාජ්‍ය ව්‍යුහය දේශපාලනීකරණයෙන් ආරක්ෂා කිරීමට තිබෙන ප්‍රධානම ආයතනය කියලා කියන්න පුළුවන්. එදා ඒක සංශෝධනය ගේනකොට සමාජිකයන් පත් කරන්න යනකොට ස්වාධීන සමාජිකයන් 7 දෙනෙකුත් දේශපාලඥ 3 දෙනෙක් පත් කරන්න තමයි මුල් යෝජනාව තිබුණේ. නමුත් ගුණවර්ධනලා නානයක්කාරලා ඒකට විරුද්ධ වුණ නිසා අපිට අවාසනාවකට ඒක කරගන්න බැරි වුණා ඒ අවස්ථාවේදී. ඒ නිසා දේශපාලඥයන් වැඩි ප්‍රමාණයකුත් ස්වාධීන සමාජිකයන් අපට කුඩා සංඛ්‍යාවක් තමයි පත් කරගන්න පුළුවන් වුණේ. අද අපි කෘතවේදීභාවයෙන් මතක් කරනවා ඒක වෙන අවස්ථාවේදී අපේ මන්ත්‍රීතුමා ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමා දුරකථනයෙන් සෝභිත නායක ස්වාමින් වහන්සේට කතා කරලා කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දේශපාලඥයන් සංඛ්‍යාව වැඩි කරන්න. ඇත්තටම මේ 19 වෙනි සංශෝධනය නායක ස්වාමින් වහන්සේ බොහොම ළඟින් බලාගෙන හිටියා. ඒ අවස්ථාවේදී ස්වාමින් වහන්සේ කිව්වා නෑ ඒකට විරුද්ධතාවයක් තියෙනවා නම් ඒ සංශෝධනය පිළිගෙන කොහොම හරි 19 වෙනි සංශෝධනය අනුමත කරගන්න කියලා කිව්වා. අපි අද නායක ස්වාමින් වහන්සේව බොහොම කෘතවේදීභාවයෙන් මතක් කරනවා. මොකද මේ 19 වෙනි සංශෝධනය තරම් ප්‍රගතිශීලී විවස්ථා සංශෝධනයක් මං හිතන්නේ මේ රටේ මීට ප්‍රථමයෙන් ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා අපි බොහොම කෘතවේදීභාවයෙන් මතක් කරනවා. Before this landmark piece of legislation was actually introduced, the president had sweeping powers in this country, sweeping powers to arbitrarily appoint and promote important police officers, prosecutors, public servants, and judges. So the so-called parliamentary council of the time was actually not that independent. It actually was more a rubber stamp. And therefore, that is why we had a situation in which the 17th Amendment was emasculated and the 18th Amendment was brought in. The 18th Amendment was introduced with a specific objective. Firstly, to remove the two-term limit of the president and to have a president for a lifetime. That was one objective. The second objective was to remove the checks and balances that were there in this parliamentary democracy. And therefore, the government, the third objective was to actually bring the government service to its knees before the executive powers of the president. This was the reason why these amendments were brought in actually to reduce the powers of the president. The two-term limit has since been removed. Independent commissions have been formed. The powers of the Prime Minister and the Cabinet have been enhanced. And also, the executive actions of the President are up for judicial review. Even if legislation is not, the executive actions of the President are now up for judicial review. So most importantly, the Constitutional Council was introduced. This debate is also somewhat about the ruler and the ruled. This debate will show on which side the participants of the debate are. This debate is also about the separation of powers between the executive, the legislature, and the judiciary. If a democracy is to prevail, the separation of powers must be protected. We have a situation where the head of state is also the head of the government. This is why it is particularly important that there must be checks and balances on the executive president. It doesn't matter who the executive president is, but there must be checks and balances. When history is written, despite the criticisms of the present president, the present president's, I think, single most achievement would be bringing the 19th Amendment into this parliament. Because this is the amendment that has truly protected democracy in this country. We also remember that this was not proposed just by government. This was in a parliament that the then president, Mahinda Rajapaksa, had a two-thirds majority. That except for two members of parliament, all the other members of parliament voted for this amendment. So I think that the credit goes to the whole of parliament in actually adopting this. On that day, Mr. Nimal Siripala de Silva, as the leader of the opposition, said, in his words, we had succeeded where none of his predecessors could have, that the new president Sirisena had succeeded. None other. And that day, the justice minister was Vijayadasa Rajapaksa. Now we have a history. We have a history of sometimes discrimination, a history of sometimes the wrong people being appointed. I'm particularly reminded of the situation where Dr. Shirani Bandaranaike, the Chief Justice, was removed by a flawed process. And that day, Justice Sri Skandaraja, the then President of the Court of Appeal, presided at the divisional bench with Justice Anil Gunaratna and Justice Salam in the matter of impeachment process of the Dr. Shirani Bandaranaike. They held that the procedure was flawed and that a writ was issued. Justice Sri Skandaraja had to pay a heavy price. He was overlooked 5 times from the appointments that he should have received. He burst a blood vessel and later died as he served as a heartbroken man. Now, while he was on his deathbed, he expected the then president to still look at his situation, but he was not promoted. He died as the president of the Court of Appeal. Who was then the Justice Minister? The Justice Minister who proposed this is opposing some of these. Justice Anil Gunaratna was a judge of the Court of Appeal, and he was also not promoted, either as the President of the Court of Appeal or into the Supreme Court, because he was also on the bench hearing Dr. Shirani Bandaranaike's case with Justice Sri Skandaraja. He was overlooked 3 times until we were able to correct that situation after the 8th of January 2015. So discrimination has been a part of history, and we need to get more and more away from it. Then we also have the situation of actually having independent persons on these councils. We know that Mr. H.L. De Silva, Mr. Colvin Gunaratna, these people were appointed not under a UNP government, under the Sri Lanka Freedom Party government and Sri Lanka Freedom Party presidents. But these people acted independently. It doesn't matter who appoints them. That is very important that these people act independently. And these are examples of people who have acted independently. My thoughts go to the fact that under a UNP government, A person from the private bar was appointed as Chief Justice of this country, Justice Neville Summerchone. And he held against the government that appointed him. And this is the independence of the judiciary that we really come to admire. We have also had a debate recently on the Constitutional Council appointments, on the Constitutional Council approving nominees on the matter of seniority, whether seniority has been actually ignored. Seniority is important, but seniority alone must not be the determinant. It should be a meritocracy, whether it is the judicial service, whether it's a public service. It cannot only be determined on seniority. Efficiency should be looked at. Good performance should be looked at. Integrity should be considered. And particularly when it comes to judges, their contribution to jurisprudence should also be taken into account. So, therefore, a constitutional council is necessary. Because if it's just seniority, a list can be just sent to the president, and you don't need a council. But you need a council because discretion has to be used in making important decisions and important appointments. In that process of discretion, the proper people need to be appointed. And that is why the composition of the Constitutional Council, though we accepted what it is, we would have preferred to have more people from civil society on it. And I would like to just make a few comments on the crisis that we are presently facing on the Court of Appeal. And the Speaker has been unduly attacked on this issue. The Speaker has made it abundantly clear that upon receiving the President's nomination to replace the former CA President Surasena, the Council forwarded the nomination to the Chief Justice to obtain his views, as it was explicitly required by Article 41(c)(4) of the Constitution. According to the media reports, we understand that the Chief Justice did not provide a favourable recommendation, and so the Constitutional Council would be derelict in their duty if they did not pay heed to the recommendation of the Chief Justice. In this situation, with a judiciary, an Attorney General's department, a private bar rife with highly qualified and suitable nominees, the solution is for the President to deliberate and over the additional nominees, and then ideally arrive at a nominee which everybody could agree on. This is absolutely essential so that we protect the advancements that we have made in this Parliament in creating an independent judiciary. Apita kavadawa hitanna beri tattwayak tamai ada athi vela tiyenne ape me prajatantrawadaya tula. Eda janadhipathitumata viruddhawa nemei janadhipathitumage sahodarayata viruddhawa sheshadhikaranayen thiranayak dunnama api dannawa me rate athi una pratipalaya mokakda kiyala apita pahedili eda athi una pratipalaya ada eka sampurnenma wenas vela tiyenne. මේ රටේ ප්‍රධාන විධායක නිලධාරී වෙන ජනාධිපතිතුමාට විරුද්ධව අද ශේෂ්ඨාධිකරණය නීතිමය මූලධර්ම අනුව කිසිම බිගක්සකයක් නොමැතිව ඒ අයට තීන්දුවක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි සිදුවන්නේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා එදා ඇති වුණ දේශපාලන කුමන්ත්‍රණයෙන් පසුව ඇති වුණේ. ඒක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට හොඳයි. මේක පුද්ගලයන් ගැන නෙමෙයි, මේක ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවයි. මේක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැනවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැනවත්, අනාගතයේ ඉන්න යන ජනාධිපති ගැනවත් නෙමෙයි. අපි හදන්නට ඕනේ ක්‍රමවේදය තමයි අපි හදන්නට ඕනේ. මේක ඊළඟ පරපුරට මේ රටේ පාලනය බාර දෙනකොට අපි හොඳ ක්‍රමවේදයක් නීතියේ ආධිපත්‍යයට මුල් තැන දීලා ස්වාධීන අධිකරණ ක්‍රියාත්මක වෙන ස්වාධීන අධිකාරණ ක්‍රියාත්මක වෙන ඒ වගේම විධායක බලතල භාවිතා කරන ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලය ඒ අයවත් ආරක්ෂා වෙන විදියට නමුත් ඒ අයට ඇඟිලි ගහන්න බැරි විදියට අධිකරණයට අපි ක්‍රියාත්මක කර යුතුයි. ඒ නිසා 19 වෙනි සංශෝධනය ජහතන් වෙනි සංශෝධනයේ ශක්තිමත් කිරීමට අපි එකතු වෙලා වැඩ කරමු. ස්තුතියි.
බොහොම ස්තුතියි. Honorable Douglas Devananda, you have 15 minutes.
நன்றி கௌரவ பிரதி சபாநாயகர் அவர்களே. 2000 மீண்டும் ஒரு புதிய அரசியல் ஜாப்பினை உருவாக்குவதற்கான காலகட்டத்தில்தான் அரசியலமைப்பு பேரவை என்ற வார்த்தை பிரயோகம் வழக்கில் வந்தது. இந்த ஏற்பாட்டை நாம் அரசியலமைப்பு பேரவை என்று அழைக்கலாம். அன்றைய புதிய ஜாப்பிற்கான நகலை பார்வையிட்ட அரசியல் பேராசிரியர் ஒருவர் எனது நண்பனுக்கு கனடாவிலிருந்து எழுதிய கடிதத்தில், நாட்டு மக்கள் எச்சரிக்கையாக இருக்காவிட்டால் இந்த அரசியலமைப்பு பேரவையானது பாகிஸ்தானில் உள்ள ISI நிறுவனமாக மாற்றம் பெற இடம் உண்டு என குறிப்பிட்டுள்ளார். அப்பேராசிரியர் நமக்கு தெரிந்தவர்தான். தற்போது அவர் உயிரோடு இல்லை. அவர்தான் பேராசிரியர் ஜெயரத்னம் வில்சன், தலைவர் SJV செல்மயம் அவர்களது மருமகனாவார். பேராசிரியர் வில்சன் எச்சரித்தது போல் இன்றைய அரசியலமைப்பு பேரவை ஒரு ISI நிறுவனமாக மாறி செயல்படுவதை பார்க்கலாம். இது 70 முன்னர் பிரித்தானிய ஒருவரால் பாகிஸ்தானில் ஆரம்பித்து வைத்த உளவுத்துறையாகும். இந்த அரசியலமைப்பு பேரவை மற்றும் அரசியல் சபை, ஆங்கிலத்தில் அவை சரியான அர்த்தத்தை கொடுத்தாலும் தமிழில் அது ஒரு குழப்பத்தை மயக்கத்தை ஏற்படுத்தியுள்ளது. அரசு அதை கவனத்தில் எடுத்து ஆராய்ந்து ஒரு தெளிவை ஏற்படுத்த வேண்டும் என்றும் கேட்டுக் கொள்கின்றேன். 2000 உருவாக்க அரசியல் ஜாப்பில் அரசியலமைப்பு பேரவை என குறிப்பிட்டதில் எவை உள்ளடங்கியுள்ளது என்பதை நாம் பார்க்க வேண்டும். அதில் 8 ஆணைக்குழுக்களின் உறுப்பினர்களை ஜனாதிபதி நியமனம் செய்வதற்கு உரிய பெயர்களை அரசியலமைப்பு பேரவை விதைப்புரை செய்தல் வேண்டும். அத்துடன் சட்டமா அதிபர், நாடாளுமன்ற செயலாளர் நாயகம், ஓம்புட்ஸ்மன், கணக்காளர் நாயகம் ஆகிய 4 பதவிகளுக்கும் தகுதியானவர்களின் பெயர்களுக்கு ஜனாதிபதி நியமனம் செய்வதற்கு முன்னதாக அரசியலமைப்பு பேரவை அங்கீகாரம் அளித்தல் வேண்டும். அந்த 2000 உத்தேச அரசியல் அமைப்பில் அமைப்பு பேரவைக்கும் நீதித்துறைக்கும் எவ்வித தொடர்பும் இருக்கவில்லை. ஆயினும் 2000 அரசியலமைப்பு மசோதா நாடாளுமன்றம் கலைக்கப்பட்டதால் காலாவதியாகியதை நாம் எல்லோரும் அறிவோம். இந்த இடத்தில் போலி தமிழ் தேசியம் பேசுவோர் தமிழ் பேசும் மக்களுக்கு செய்திருந்த வரலாற்று துரோகத்தை நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். காணி போலீஸ் அதிகாரங்கள் உட்பட அதிகாரங்களோடு தமிழர் தாயகமான வடக்கு கிழக்கு இணைக்கப்பட்டு மதசார்பற்ற இருமொழி கொள்கையுடைய பிராந்தியங்களின் சுயாட்சி என்ற தீர்வு யோசனையை அன்று முன்னாள் ஜனாதிபதி சந்திரிகா ஆட்சி காலத்தில் முன்வைக்கப்பட்டது. ஆனாலும் வரலாற்றில் எப்போதும் இல்லாத, இனியும் சாத்தியப்பட்டு வருமோ என்று சொல்ல முடியாத சமஷ்டிக்கு நிகரான அந்த தீர்வை எதிர்த்தவர்கள் யார் என்று கேட்கின்றேன். தமிழர்களுக்கான அந்த அரியதொரு தீர்வை எதிர்த்தவர்கள் அன்றைய எதிர்க்கட்சி மட்டுமென்றால் அது என்றுமே உள்ள ஆளுங்கட்சி எதிர்க்கட்சி முரண்பாடு என்று நாம் விட்டுவிடலாம். ஆனாலும் தமிழர்களுக்கு கிடைத்த அரசியல் தீர்வை அன்றைய எதிர்க்கட்சியை தூண்டி அவர்களுடன் இணைந்து நாடாளுமன்றத்தில் எரித்து கொளுத்தியவர்கள் வேறு யாரும் அல்ல. அடுத்தடுத்து வரும் தேர்தல்களில் கூட மக்களை கஞ்சா போதை போல் மயக்க திட்டமிட்டு இன்னமும் தமிழர்களின் உரிமை குறித்து போலியாக கூச்சலிட்டு வரும் கூட்டமைப்பு கோடாரி காம்புகளே என்பதை எமது மக்கள் இன்று உணரத் தொடங்கியுள்ளார்கள். கோடாரி காம்புகள் என்பதற்கு அர்த்தமான பேர் வழியினர் கூட்டமைப்பினர் என்பதற்கு பல வரலாற்று துரோகங்களில் இதுவும் ஒரு சாட்சியாகும். அன்று தமிழர்களுக்கு கிடைத்த அரசியல் தீர்வை எதிர்த்து கெடுத்தவர்கள் இன்று தமிழர்களுக்கு கிடைக்கவிருந்த அதனை விட நலிவான புதிய அரசியல் ஜாப்பை ஆதரித்து கெடுத்திருக்கின்றார்கள். இவர்கள் பொறுப்புள்ள ஒரு அரசியல் தலைமையாக இருந்திருந்தால் ஆளுங்கட்சி எதிர்கட்சி முரண்பாட்டிற்குள் இந்த கோடாரி காம்புகள் நுழைந்திருக்க மாட்டார்கள். இலங்கை தீவின் இன முரண்பாட்டு சிக்கலை எடுத்துக்கொண்டால் தமிழர் தரப்பு ஆளுங்கட்சியுடன் மட்டுமன்றி எதிர்கட்சியுடனும் உறவுகளை தொடர்புகளை கொண்டிருக்கவே வேண்டும். ஆனாலும் இங்கே என்ன நடந்திருக்கின்றது? முன்னாள் ஜனாதிபதி சந்திரிகாவும் இந்நாள் ஜனாதிபதியும் இன்றைய பிரதமரும் ஒரே நிகழ்வுகளில் ஒன்றாக கைகோத்து சகோதர வாஞ்சியோடு கலந்து கொண்டு மகிழ்ந்திருக்கின்றார்கள். ஆனாலும் தமிழர்களுக்கான அரசியல் தீர்வை பெற வேண்டிய பொறுப்பில் உள்ளவர்கள் எதிர்கட்சியோடு தமது சுயலாபங்களுக்காக முட்டி மோதி பகைப்பட்டு எமது மக்களுக்கு கிடைக்க வேண்டிய அரசியல் தீர்வுக்கே தடையாக இருந்து வருகிறார்கள். எமது மக்களை மயக்கத்தில் ஆழ்த்தி தாம் தொடர்ந்தும் தமது நாற்காலிகளை அபகரிக்க நினைக்கின்றார்களா? அல்லது தமது சட்ட வல்லுமைகளை சுயலாபம் கருதி ஆளும் அரசுக்கு சாதகமாக்கி கிடைக்க வேண்டிய அரசியல் தீர்வை கிடைக்காமல் செய்கின்றார்களா? தமது சட்ட வல்லுமைகளை தமிழ் பேசும் மக்களின் நலன்களுக்காக இவர்கள் பயன்படுத்துகின்றார்களா? அல்லது தத்தமது சலுகைகளை பெறுவதற்காக இவர்கள் ஆளும் அரசின் அடிவருடிகளாக செயல்பட முனைகின்றார்களா? எம்மை பொறுத்த வகையில் ஆளுங்கட்சி எதிர்கட்சி மட்டுமன்றி தென்னிலங்கையின் அனைத்து கட்சிகளையும் நோக்கியும் எமது மக்களுக்கான நேசக்கரத்தை நாம் நீட்டி வருகின்றோம். எம்மிடம் இருப்பது எமது ஆத்ம பலம் ஒன்றுதான். தமிழ் பேசும் மக்கள் இலங்கை தீவின் இறைமைக்கு ஒருபோதும் எதிரானவர்கள் அல்ல. ஒன்றுபட்ட இலங்கையில் எமது மக்களுக்கு இருக்க வேண்டிய இறையாண்மையை மட்டுமே தமிழ் பேசும் மக்கள் விரும்புகின்றார்கள். அதற்காக நாம் தென்னிலங்கையில் உள்ள அனைத்து கட்சிகளுக்கும் தென்னிலங்கை சகோதர மக்களுக்கும் எமது உறவுகளை சகோதர வாஞ்சியோடு உறுதியாக நீட்டுகின்றோம். 2000 ஆண்டில் அக்டோபர் மாதத்தில் அமலுக்கு வந்த 17வது திருத்தத்தை நோக்குவோமாயின் அத்திருத்தத்தின்படி 7 ஆணைக்குழுக்களின் உறுப்பினர்களை ஜனாதிபதி நியமிப்பதற்கு அரசியல் ஜாப்பு சபையின் விதப்புரை அவசியமாயிருந்தது. அத்துடன் பிரதம நீதியரசர் உட்பட உயர் நீதிமன்ற நீதியரசர்கள், மேன்முறையீட்டு தலைவர்கள் உட்பட நீதியரசர்கள், நீதி சேவை ஆணைக்குழு உறுப்பினர்கள் ஆகியோரை ஜனாதிபதி நியமனம் செய்வதற்கு முன்னதாக ஜாப்பு பேரவையின் அங்கீகாரம் அளித்தல் வேண்டும். 2001 ஆம் ஆண்டு அக்டோபர் மாதத்தில் தான் நீதித்துறை நியமனங்கள் அரசியலமைப்பு பேரவையுடன் தொடர்புபடுத்தப்பட்டது. மேலும் சட்ட மா அதிபர், கணக்காளர் நாயகம், போலீஸ் மா அதிபர், ஒம்புட்ஸ்மன், நாடாளுமன்றத்தின் செயலாளர் நாயகம் ஆகிய 5 பதவிகளுக்குமான அங்கீகாரத்தை அரசியலமைப்பு பேரவை வழங்கிய பின்னரே ஜனாதிபதி நியமனங்களை செய்தல் வேண்டும். 2010 ஆம் ஆண்டு செப்டம்பர் அமலுக்கு வந்த 18வது அரசியல் ஜாப்பு திருத்தத்தில் அரசியலமைப்பு பேரவை என்பது நாடாளுமன்ற சபை என்று பெயர் மாற்றம் பெற்றது. அது மட்டுமல்லாது 7 ஆணைக்குழுக்களின் உறுப்பினர்கள், பிரதம நீதியரசர் உட்பட உயர் நீதிமன்ற நீதியரசர்கள், மேன்முறையீட்டு தலைவர்கள் உட்பட நீதியரசர்கள், நீதி சேவை ஆணைக்குழு உறுப்பினர்கள், சட்டமா அதிபர், கணக்காளர் நாயகம், ஒம்புட்ஸ்மன், நாடாளுமன்றத்தின் செயலாளர் நாயகம் ஆகிய 4 பதவிகளுக்குமானவர்களை ஜனாதிபதி நியமனம் செய்வதற்கு முன்னதாக நாடாளுமன்ற சபை தனது அவதானிப்புகளை மட்டும் கொடுத்தல் வேண்டும் என்று திருத்தப்பட்டது. 2015 ஆம் ஆண்டு மே மாதத்தில் அமலுக்கு வந்த 19வது அரசியல் ஜாப்பு திருத்தமே தற்போது நடைமுறையில் இருந்து வருகின்றது. இந்த திருத்தத்தின் பிரகாரம் நாடாளுமன்ற சபை என்பது அரசியலமைப்பு பேரவை என பெயர் மாற்றம் செய்யப்பட்டது. 19வது திருத்தத்தின் படி 9 ஆணைக்குழுக்களின் உறுப்பினர்களின் பெயர்களை விதைந்துரைக்கும் கடமை அரசியலமைப்பு பேரவைக்கே இருக்கும். அத்துடன் பிரதம நீதியரசர் உட்பட உயர் நீதிமன்ற நீதியரசர்களையும் மேன்முறையீட்டு நீதிமன்ற தலைவர் உட்பட நீதியரசர்கள், நீதி சேவை ஆணைக்குழு உறுப்பினர்கள் என்பதுடன் சட்டமா அதிபர், கணக்காளர் நாயகம், போலீஸ்மா அதிபர், ஒம்புட்ஸ்மன், நாடாளுமன்ற செயலாளர் நாயகம் ஆகிய 5 பதவிகளுக்கான பெயர்களை ஜனாதிபதி நியமனம் செய்வதற்கு முன்னதாக ஜாப்பு பேரவை அங்கீகாரம் வழங்குவது அவசியம். இந்த 19வது திருத்தத்தில் புதிதாக 2 விடயங்கள் உள்ளன. அரசியலமைப்பு பேரவையின் விதப்புறையை அல்லது அங்கீகாரம் பெற்ற ஒரு நபரை 14 நாட்களுக்குள் ஜனாதிபதி நியமனம் செய்யாமல் இருப்பாராயின் அந்த நபர் நியமனம் பெற்றவராக கருதப்படுவார். அத்துடன் அரசியலமைப்பு பேரவையின் விதப்புறையோ அல்லது அங்கீகாரத்தையோ பெற்ற எந்த நபரையும் பதவி நீக்குவதாயின் அது நாடாளுமன்றத்தில் 3/2 அங்கீகாரத்தை பெற்றே நீக்க முடியும். மேலும் மே மாதம் 2015 முதல் ஜனவரி 2019 வரை அரசியலமைப்பு பேரவை என்ற பெயருடன் இருந்தபோதும் அதனுடைய செயல்பாடுகள் தொடர்பான காரணங்களை நாம் ஆராய வேண்டும்.
நியோஜக தானாயகத்துமணி, அத மே விவாதே பவத்தின் விவஸ்தாதாயக சபா பிலிபந்தவாய் மேக்கே கரு கதாநாயகத்துமா மே அவஸ்தாவேதி மூலாசனே இன்னொன இதாமத் வெதகத் அப்படி திகின் திகட்டம விவஸ்தாதாயக சபாவை காரணா கிரகி தமாய் கண்ணு நமுத் அது தவசமே துமா மே மூலாசனே எனிசா அப்படி இல்லீம கரணவா கதாநாயகத்துமாட்ட மே மேக்கட சவாந்தெண்ட எத்துமா மே சபாவை இன்னொன இதாம வெதகத் கேலா முகத எத்துமாட்ட தமாய் காமரேட்ல அஹனவாட்ட வடிய எத்துமா மெத்தென் நவில்ல இன்னொன ஹொந்தாய் காமரே நிதா கண்ணவாட்ட வடிய ஹொந்தாய் மெத்தென் நவில்ல சவாந்தெண்ணொன எத்துமா
எஹம சோதனா கரண்ட பா ஒபதுமா එතුමා පැය දෙකහමාරක් වෙත ඉඳලා ගියේ තව තුනහමාරක් නැවත වරක් එතුම එනවා.
නමුත් ආවිල්ලා දිග දිගටම ඉන්නවා නම් හොඳයි. මොකද
පැය තුනහමාරක්
කරේ තමයි මේ කාර්යය.
හරි.
මේ චෝදනාව එතුමට තියෙන්නේ. එතුමා එනවා නම් හොඳයි.
එතුමා පැය දෙකහමාරක් වෙත ඉඳලා ගියේ එතුම නැවත වතාව තුනහමාරට එනවා. හරි. බොහොම ස්තුතියි. You please continue.
මේලුම් මේ මාසම 2015 මුදල් ජනවාරි 2019 වරයි අරසලමිපු පෙරවේ පොන්ර என்ற பெயருடன் இருந்த போதும் அதனுடைய செயல்பாடுகள் தொடர்பான காரணங்களை நாம் ஆராய வேண்டும். அரசியலமைப்பு பேரவை உறுப்பினர்களாக பிரதம மந்திரி, சபாநாயகர், எதிர்க்கட்சி தலைவர், ஜனாதிபதியால் நியமிக்கப்படும் நாடாளுமன்ற உறுப்பினர், பிரதம மந்திரியும் எதிர்க்கட்சி தலைவரும் ஒருமித்து நியமிக்கும் ஐவர், அவர்களுள் இருவர் நாடாளுமன்ற உறுப்பினர்களாக இருத்தல் வேண்டும். நாடாளுமன்றத்தில் ஏனைய கட்சிகள் சேர்ந்து நியமிக்கும் நாடாளுமன்ற உறுப்பினர் ஒருவர், இவர்களை அந்த ஜாப்பு பேரவையின் உறுப்பினர்கள் ஆவர். நான் மேலே குறிப்பிட்ட காலப்பகுதியில் எதிர்க்கட்சி பதவியில் இருந்தவர்களும் அரசாங்கத்தைச் சேர்ந்தவர்களாக செயல்பட்டு எதிர்க்கட்சி என்பதற்கு புதிய அர்த்தம் கொடுத்தார்கள். ஒத்துதுவது அல்லது ஆளுங்கட்சிக்கு ஒட்டுக்கட்சியாக ஒட்டியே இருந்து எதிர்க்கட்சி ஆசனத்தில் உலகிலெங்கும் நடந்திராத விசித்திரமான அரசியல் நாடகம் இது. கண்மூடி கைகட்டி வாய் பொத்தி கொண்டு வாக்குறுதி வழங்கிய மக்களுக்கு கண்கட்டி வித்தை காட்டும் இவர்களா தமிழ் தேசியத்தை உச்சரிக்க தகுதி உடையவர்கள். அதைத்தான் ஒருமித்து இருத்தல் என்று அவர்கள் கொள்கை விளக்கம் கொடுத்து வருகின்றார்கள். அவர்கள் ஒருமித்த சும்மா இருந்த கட்சிதான் தமிழ் தேசிய கூட்டமைப்பு என பெயரிடப்பட்டு இருக்க வேண்டும். அவர்கள் சும்மா இருந்தது அரசாங்க கட்சியில்தான். அத்தோடு நாடாளுமன்றத்தில் இருந்த சிறு கட்சிகளின் பிரதிநிதியும் அரசாங்கத்துடன் ஒட்டி கொண்டிருந்தார்கள். ஒட்டுமொத்தமாக ஜனநாயகத்துக்கு சவால் விட்டு கொண்டு ஒரு பக்கத்தில் 9 பேரும் மறுபக்கத்தில் ஒருவருமே அரசியலமைப்பு பேரவையில் இருந்தனர். இத்தகைய வலை அமைப்பு முறையில் செயல்பட்ட அரசியலமைப்பு பேரவை சாதித்தது என்ன? மேலும் எந்த ஒரு ஆணைக்குழுவின் உறுப்பினரையும் அரசியலமைப்பு பேரவையின் அனுமதித்தால் ஜனாதிபதி அகற்ற முடியாது என்ற கர்வத்தினால் தேர்தல் ஆணைக்குழு உறுப்பினர் ஒருவர் ஜனாதிபதியின் செயல்பாட்டுக்கு எதிராக துணிந்து வழக்கு தாக்கல் செய்ய முடிந்திருக்கிறது. நல்ல காலம் இந்த அரசியலமைப்பு பேரவையில் மாற்றங்கள் ஏற்படும் போல் தெரிகிறது, அல்லது நாடே நாசமாகிவிடும். அன்று பேராசிரியர் வில்சன் எதிர்வு கூறி சென்ற வார்த்தைகள் உண்மையாகி விடாமல் பாதுகாக்க வேண்டும். அரசியலமைப்பு பேரவையின்
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා කියපු කාරණේ පිළිබඳව මම දැනුවත් කරන්න ඕනේ. දැමුත් මම හිතන්නේ ව්‍යවසාය සභාවේ රැස්වීමක් තියෙනවා. ඒතත් ඊට අමතරව ඊයේ යොදාගත රැස්වීම කීපයක් තියෙනවා. ගරු කතානායක තුමා ඒක යෙදිලා ඉන්නේ. ඊට ඒ අවසන් කරපුවා නැවත වතාවක් තුමා සභාවට එනවා. Thank you. Please continue.
அரசியலமைப்பு பேரவையின் அமைப்பை மீள் பரிசீலித்தல் வேண்டும். எதிர்க்கட்சி என்பது அரசாங்கத்துடன் ஒருமித்திருக்கும் கட்சியாக இருத்தல் ஆகாது என்ற ஜதார்த்தத்தை இனியாவது நடைமுறைக்கு கொண்டு வர வேண்டும். ஜனாதிபதியால் நியமனம் பெறும் அனைவரும் சுவாதீனமாக இயங்க வேண்டும், செயல்பட வேண்டும் என்று நன்றி கூறி விட விரும்புகிறேன்.
Thank you.